අයුබෝවන් ආදරණීය දුවේ පුතේ, ඔන්න අදත් ඔබේ ගුරු කෙතරින් මේ සූදානම සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය පාඩම ඔබ වෙත ගෙන එන්න. අද දවසේ ඇවිත් ඉන්නේ බණ්ඩාරවිල මධ්‍යමහා විද්‍යාලයේ වාසනා ඩිසිල්වා ගුරු මෑණියන්.
සුබ දසනක් වේවා දරුවනේ. අදත් අපි සුපුරුදු පරිදි 11 ශ්‍රේණියට අදාළව සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන විෂයට අදාළව 16 වෙනි පාඩමය කතා කරන්න තමයි යන්නේ. මොකද්ද පුතේ මේ නව යෝන් වියේ අභියෝග හඳුනා ගනිමු. මොකද්ද මේ නව යෝන් විය කියන්නේ? නව යෝන් විය කියන්නේ පුතේ දැන් ඕගොල්ලෝ මේ පසුවන කාලය. ඔයාලා හැමෝම පසු වෙන්නේ මේ නව යෝන් වියේ. ඉතින් පුතේ ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව නව යෝන් විය කියලා හඳුන්වන්නේ අවුරුදු 10ත් 19ත් අතර කාලය. ඒ කියන්නේ මේ දැන් ඔයාලා පසු වෙන වයස් සීමාව 10 11 ඒ වගේම 8 9 එන්න සියලුම නංගිලා මල්ලිලා එයා ඒ වගේම ඔයාලා සියලු දෙනාම අයිති වෙන්නේ මේ නව යෞවන වියට. අවුරුදු 10ත් 19ත් අතර කාල පරාසය අපි හඳුන්වනවා නව යෞවන විය කියලා. මතක තියාගන්න පුතේ, නව යෞවන විය කියන්නේ අවුරුදු 10ත් 19ත් අතර කාල පරාසය. මේක අපිට ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්, පෙර යෞවන විය සහ පසු යෞවන විය කියලා. මේ පෙර යෞවන විය කියලා කියන්නේ අවුරුදු 10ත් 14ත් අතර කාලයට. ඒ වගේම පසු යෞවන විය කියන අපි 15ත් 19ත් අතර කාලයට. සාමාන්‍යයෙන් ඔයාලගෙන් නව යෞවන විය කියන්නේ මොකද්ද කියලා ඇහුවොත් ඔයාලා කියන්න ඕන අවුරුදු 19ත් 10ත් අවුරුදු 10ත් 19ත් අතර කාලය නව යෞවන විය කියලා අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් පුතේ මේ අපිට නව යෞවන විය ගැන මේ ඉගෙන ගන්න තියෙන්නේ මේ අවධිය අපේ ජීවිතේ ගොඩාක් වැදගත් වෙන අවධියක් නිසා. හේතුව මොකද්ද කියලා කිව්වොත් පුතේ, නව යෞවන විය කියන්නේ කායික මානසික සමාජීය වශයෙන් අපේ වෙනස්කම් රැසකට භාජනය වන නිසා මේක වැදගත් අවධියක් ලෙස හඳුන්වනවා. මේකදී අපගේ වගකීම්, අපගේ චර්යාවන්, ඒ වගේම අපි හොඳින් පාලනය කරගන්න ඕන බව අපි මතක තබා ගන්න ඕන. අපි බලමු ඇයි පුතේ මේ නව යෞවන විය අපිට වැදගත් වෙන්නේ කියලා. මේ තමයි පුතේ ළමා වියෙන් වැඩිහිටියට සංක්‍රමණය වන කාලයක්. මේ නව යෞවන විය තමයි අපි සාමාන්‍යයෙන් අපි කියනවා පුතේ, අපි 10 ශ්‍රේණියේදී ඉගෙන ගත්තා අවුරුදු ඉපදීමේ සිට අවුරුදු 10 දක්වා කාලය ළමා වියට අයිති වෙනවා. ඉන්පසු එළඹෙන අවධිය, ඒ කියන්නේ අපි වැඩිහිටියට එළඹෙනවා අවුරුදු 10ත් 10න් පසු. ඊළඟ තමයි මේක පුතේ වේගවත් කායික මානසික හා සමාජීය වෙනස්කම් වලට භාජනය වන අවධියක් වෙනවා. ඒ වගේම තමයි පුතේ අනාගත පුරවැසියන් හැඩගැසෙන අවධියකුත් වෙනවා. ඊළඟට බැලුවොත් නව යෞවන පිරිස රටක සම්පතක් වෙනවා. ඒ කියන්නේ පුතේ ඕගොල්ලොන් රටක සම්පතක්. ඒ නිසා තමයි මේ අවධිය අපිට ගොඩාක් වැදගත් වෙන්නේ. ඒ වගේම වගකීම් බාර ගැනීමට සූදානම් වන කාලෙකුත් වෙනවා. ඒ වගේම ගවේෂණයට හා පර්යේෂණයට යොමු වන කාලයක් වෙනවා. මෙන්න මේ කරුණු නිසා අපිට නව යෞවන විය වඩාත් වැදගත් වෙනවා. මං ඉස්සල්ලා කිව්වනේ පුතේ, මේ කාලය කායික මානසික සමාජීය වශයෙන් වෙනස්කම් රාශියකට භාජනය වෙනවා කියලා. අපි එහෙනම් අද මුලින්ම සලකලා බලමු නව යෞවන වියේ ඇතිවන කායික වෙනස්කම් මොනවද කියලා. මේ කායික වෙනස්කම් කියන්නේ පුතේ ශරීරයට සිදුවන වෙනස්කම් මොනවාද කියලා. අපි බලමු දැන් එකින් එක ශරීරයට සිදුවන වෙනස්කම්. මේක අපිට බාලක බාලිකාවන් විදිහට වෙන් කරලා හඳුනා ගන්න පුළුවන්. බාලකයන්ගේ ඇතිවන වෙනස්කම් මොනවාද කියලා සලකලා බැලුවොත්, එයාලා උසින් හා බරින් වැඩි වෙනවා, මස් පිඩු වැඩෙනවා, උරහිස් පුළුල් වෙනවා. ඒ වගේම පුතේ සමයට මේදය තැම්පත් වීම අඩු වෙනවා, කිහිලි, පපුව, අත්පාවල, ලිංගාශ්‍රිත ප්‍රදේශවල රෝම ඇති වෙනවා. ඒ වගේම තමයි ලිංගේන්ද්‍රීය ප්‍රමේයයන් විශාල වෙනවා, මුහුණේ කුරුලෑ ඇති වෙනවා, දහඩිය දැමීම, ඒ වගේම පොඩි ගන්ධයකුත් එනවා. ඒ වගේම තමයි පුතේ ශුක්‍රාණු නිෂ්පාදනය වෙනවා. ඒ වගේම ස්වරාලය ඉදිරියට නිරායන, උගුරු දණ්ඩ ඉදිරියට නිරායනවා කියලා කියන්නේ. කටහඬ ගොරෝසු වීම, රැවුල වැවීම අපිට බාලකයන්ගේ දකින්න පුළුවන් කායික වෙනස්කම් විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්. බාලකයන් විතරක් නෙවෙයි, බාලිකාවන්ගේත් මේ අවදියේ කායික වෙනස්කම් විශාල වශයෙන් වෙනස් වීම වලට භාජනය වෙනවා. ඒ මොනවාද කියලා බැලුවොත් පුතේ, උසින් හා බරින් වැඩි වෙනවා, පියයුරු වර්ධනය වෙනවා, ඒ වගේම සම පැහැපත් වෙනවා, ඔයාලා ලස්සන වෙනවා, උකුල පුළුල් වෙනවා. සමයට දේදේ තැම්පත් වීම බාලකයන්ට වඩා වැඩි වෙනවා. ඒ වගේම කිහිලි හා ලිංගාශ්‍රිත ප්‍රදේශවල රෝම ඇති වෙනවා. අර විදිහටම තමයි ලිංගේන්ද්‍රිය ප්‍රමාණයෙන් විශාල වෙනවා. මොහුනේ කුරුල ඇති වෙනවා, දහඩිය දැමීම, ඒ වගේම තමයි ඒ සමගම ගන්ධයකුත් නිකුත් වෙනවා. අන්න පුතේ ඊළඟට වැදගත් කරුණක් තමයි ආර්ථව චක්‍රය ආරම්භ වෙනවා. එහෙනම් අපි ඔගලොන් සාමාන්‍ය ප්‍රාදේශීය විහාරයේදී කියනවා විදිහට වැඩි වියට පැමිණෙනවා කියන්නේ ඒ විදිහට සිදු වෙනවා. ඒ වගේම තමයි යෝනි ශ්‍රාව ඇති වෙනවා. මෙන්න පුතේ මේ අපිට බලා ගන්න පුළුවන් යෝන් වියේ ඇතිවන කායික වෙනස්කම්. මෙන්න මේ කායික වෙනස්කම් සමහර වෙලාවට එක් දරුවන්ගේ මද ප්‍රමාදයක් හෝ ඉක්මනින් සිදු වෙන්න පුළුවන්. ඒව ගැන වැඩි කලබලයක් වෙන්න ඕනේ නැහැ. අපි ඉදිරියේදී ටික ඉගෙන ගන්නවා. දැන් පුතේ අපි බලමු යෝන් වියේ ඇතිවන මානසික හා සමාජීය වෙනස්කම් මොනවාද කියලා. මානසිකව අපේ මනසෙන් අපි සිතුම් පැතුම් වලින් කොයි විදිහටද වෙනස් වන්නේ? ඒ වගේම අපි සමාජ ජීවත් වෙනකොට අපේ කොයි විදිහටද හැසිරෙන්නේ? අපිට වෙලා තියෙන වෙනස්කම් මොනවාද කියලා අපි දැන් සලකලා බලමු. තමා ගැන, තම සිරුර ගැන උනන්දුවක් ඇති වෙනවා. පෙරට වඩා දැන් අම්මා තාත්තා කරපු සියලුම වැඩ දැන් අපේ ඔළුව පීරුවෙත් අම්මා තාත්තා පොඩි කාලේ අපිට ඇඳුන් ඇඳුවෙත් ඒගොල්ලෝ. ඒ වුණාට දැන් තමා ගැන, තම සිරුර ගැන උනන්දුවක් ඇති වෙනවා. වෙනදට වඩා අපි ගැහැණු ළමයි නම් ටිකක් කෙට්ටුවට ඉන්න ආසයි, පිරිමි ළමයි ටිකක් මස් පිළ වර්ධනය වෙලා උසින් බරින් වැඩි වෙලා ඒ විදිහට ඉන්න ආසයි. ඒ වගේම අපි තවත් දෙයක් කරනවා, පොදු කටයුතු වලට හරි ආසයි, පොදු කටයුතු වලට පෙළඹීමට වැඩි කැමැත්තක් දක්වනවා. ඒ වගේම තමයි පුතේ අසාධාරණයට ඉරේවත් නැගී සිටිනවා. ඒ වගේම නව අත්හදා බැලීම් වලට හරිම කැමැති, නව නිර්මාණ කිරීමටත් පෙළඹෙනවා. තමන්ගේ දක්ෂතා පෙන්වීමට, කැපී පෙනීමට ආසාවක් ඇති වෙනවා. ඇත්තටම සලකලා බැලුවොත් විරුද්ධ ලිංගිකයන් කෙරෙහි උනන්දුවක් දක්වනවා. තමන්ගේ පාසලේ හෝ වේවා, වටපිටාවේ හෝ වේවා ඉන්න විරුද්ධ ලිංගිකයන්, නැතුණත් අපි ජනමාධ්‍යෙන් දකින හෝ විරුද්ධ ලිංගිකයන් කෙරෙහි ආකර්ෂණයක් අපිට මේ කාලේදී ඇති වෙනවා. ඒ වගේම තමයි ආදර සම්බන්ධතා ඇති කර ගැනීමටත් පොඩි උනන්දුවක් තියෙනවා. මේ කාලේ ඉතින් අපි හොඳ නැහැ. නමුත් අපේ ශරීරයේ මේ සිදුවන හෝමෝනවල වෙනස්කම් නිසා මේ වගේ දේවල් සිද්ධ වෙනවා. ඒ වගේම ලිංගික හැඟීම් පවා ඇති වෙනවා. මේව තමයි පුතේ අපිට දකින්නට පුළුවන් මානසික හා සමාජීය වෙනස්කම්. අපි බලමුද පුතේ, ඇයි මේ වෙනස්කම් සිදුවෙන්න හේතු මොනවාද කියලා. මේකට හේතුව තමයි පුතේ අපේ පිටුතර ග්‍රන්ථි. අපේ ශරීරයේ නොයෙකුත් ග්‍රන්ථි තියෙනවනේ. ඒකෙන් පිටියුටරි ග්‍රන්ථියෙන් මගින් නිපදවන FSH හා LH හෝමෝන. මොනවාද මේ හෝමෝන් වර්ග දෙක? මතක තියාගන්න පුතේ, ඔයාලගේ පෙළපතක් ළඟ තියෙනවනම් ඉරක් ගහලා තියාගන්න. මේ වෙනස්කම් වලට හේතු වෙන්නේ පිටියුටරි ග්‍රන්ථිය මගින් නිපදවන FSH හා LH හෝමෝන. FSH කියන්නේ follicle stimulating hormone. අපේ ශරීරයේ තියෙන FSH කියන්නේ follicle stimulating hormone. හා LH කියන්නේ luteinizing hormone. මෙන්න මේ හෝමෝන් වර්ග දෙක ක්‍රියාකාරීත්වය මගින් බාලිකාවන්ගේ ඊස්ට්‍රජන් හෝමෝනය ස්‍රාවය කරන අතර බාලකයන්ගේ වුෂණ මගින් ටෙස්ටොස්ටරෝන් හෝමෝනය ස්‍රාවය කිරීම මගින් අපිට මේ පිරිමි සහ ගෑනු ළමයින්ගේ ද්විතීක ලිංගික ලක්ෂණ මතුවෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ පුතේ මේ අවදී අපේ ශරීරයේ සිදුවන කායික මානසික සමාජීය වෙනස්කම් වලට අපි කියනවා මොකද්ද? ද්විතීක ලිංගික ලක්ෂණ. මේ ද්විතීක ලිංගික ලක්ෂණ පහළ වෙන්න බලපාන්නේ මොනවාද? පිටියුටරි ග්‍රන්ථිය මගින් නිපදවන FSH හා LH හෝමෝන වල ක්‍රියාකාරීත්වය නිසා බාලිකාවන්ගේ ඩිම්බකෝෂ මගින් නිපදවන ඊස්ට්‍රජන් හෝමෝනය සහ බාලකයන්ගේ වුෂණ මගින් නිකුත් කරන ටෙස්ටොස්ටරෝන් හෝමෝනය මගින් මේ වෙනස්කම් ඇතිවීම සිද්ධ වෙනවා. මතක තියාගන්න, මේක හොඳින් මතක තියාගන්න ඕනේ. ඔගලොන්ගේ උසස් පෙළ විභාගයටත් වැදගත් වෙනවා. බාලකයන්ගේ ටෙස්ටොස්ටරෝන්, බාලිකාවන්ගේ ඊස්ට්‍රජන්. කොහෙන්ද මේ හෝමෝන නිපදවන්නේ? පිටියුටරි ග්‍රන්ථිය මගින් නිපදවන FSH LH හෝමෝන වල ක්‍රියාකාරීත්වය නිසා බාලිකාවන්ගේ ඩිම්බකෝෂ මගින් ඊස්ට්‍රජනුත්, බාලකයන්ගේ වුෂණකෝෂ මගින් ටෙස්ටොස්ටරෝන්. මෙන්න මේ ටික ඔගලොන් හොඳින් අවධාරණය කරගෙන තියාගන්න ඕනේ. මෙන්න මේ නිසා අපේ මේ යෝන් වියේ වර්ධන නැග්ම විශේෂ වෙනස්කම් වලට භාජනය වෙමින් අපේ ශරීරයේ වර්ධනය වෙන එකට අපි වර්ධන නැග්මක් සිදුවන කාලයක් කියලා හඳුන්වන්න පුළුවන්. ඉතින් පුතේ, මේ අවදීදී අපිට තවත් ගොඩාක් වෙනස්කම් අපිට දකින්න සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් අපි කියනවා ගැහෙන දරුවෙක් අවුරුදු 9ත් 12ත් අතර කාලයේදී අපගේ ශරීරයේ ද්විතීක ලිංගික ලක්ෂණ කායික වෙනස්කම් වලට භාජනය වෙනවා. ඒ වගේම පිරිමි දරුවන්ගේ වර්ධන නැග්ම ආරම්භ වෙනවලු පුතේ අවුරුදු 12ත් 14ත් අතර කාල පරාසය තුල. ඒතකොට ගැහෙන ළමයින්ගේ පොඩ්ඩක් කලින් සිද්ධ වෙනවා මේ දේ. පිරිමි ළමයින්ගේ ටිකක් පහුවෙලා සිදු වෙනවා. නමුත් පුතේ සමහර අවස්ථාවලදී මේ දේ ආර්ය පරිසරය වගේ ප්‍රශ්න නිසා යම් කිසි කෙනෙකුට ප්‍රමාද වෙන්න පුළුවන්. සමහර වෙලාවට ළමයි හිතන්න පුළුවන්නේ, අනේ මගේ පන්තියේ ළමයි අනිත් අය වැඩිහිටි වැඩිවියට පත් වෙලා තියෙනවා. නමුත් ඇයි මම තාම නැත්තේ? ඊවට බය වෙන්න එපා පුතේ. අනිවාර්යෙන්ම යම් කිසි ප්‍රමාද වීමක් සිදු වුණත් ඒ දේවල් සිදු වෙනවා. මේක රෝගී තත්ත්වයක් නොවන බව ගැහැණු ළමයි වගේම පිරිමි ළමයිනුත් මතක තියාගන්න ඕන. මගේ හලුවන්ගේ තියෙන වෙනස්කම් ඇයි මට නැත්තේ කියලා යම් අවස්ථාවකදී ඔයගොල්ලන්ට හිතෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය දෙයක් මිසක් රෝගී තත්ත්වයක් නොවන බව අනිවාර්යෙන්ම මතක තියාගන්න. අපි බලමු පුතේ, මේ සඳහා ඔයාලගේ සමාජීය පරිසරයේද ඔයාලගේ මානසික හා සමාජීය වෙනස්කම් කෙරෙහි බලපානවා. මොනවාද මේ මානසික හා සමාජීය වෙනස්කම් කෙරෙහි බලපාන සමාජීය පරිසරය කොහොමද ඉවහල් වෙන්නේ? විරුද්ධ ලිංගිකයන්ගේ බලපෑම. අපි ඒක හොඳටම දන්නවා. අපේ වටපිටාවේ මේ වගේ දේවල් ඇති තරම් සිද්ධ වෙනවා. ඒ වගේම සමවයස් කණ්ඩායම් වල බලපෑම. ඒ දේවලුත් අපිට දකින්න පුළුවන් වෙනවා. සමවයස් කණ්ඩායම් කියන්නේ අපේම වයස්වල අයගෙන් අපිට සෑහෙන බලපෑම් සිද්ධ වෙනවා. ඒක අපි දන්නවා. ඒ වගේම ජනමාධ්‍ය හා වෙළඳ දැන්වීම් වල බලපෑම් අපිට සිදු කරනවා. පවුලේ හා ඇසුරු කරන්නේ හිතර මිතුරන්ගේ ආකල්ප හා හැසිරීමුත් අපේ මේ මානසික හා සමාජීය වෙනස්කම් කෙරෙහි බලපානවා. ඉතින් අපි පුතේ මෙන්න මේ වගේ වෙනස්කම් වලට භාජනය වන අවධියක් වෙනවා මෙන්න වඩාත් අභියෝග හා ගැටලු ඇතිවන කාලයක් ලෙසත් මේ නව යෝන්විය හඳුන්වන්න පුළුවන්. ඉතින් පුතේ මේ නව යෝන්වියේදී අපි එහෙනම් මොනවද කරන්න ඕනේ? මේ අභියෝග ජය ගන්න ඕනේ. බලමු එහෙනම් මොනවද මේ අපිට බලපෑම් කරන අභියෝග කියලා. පළවෙනි එක තමයි පුතේ පෝෂණ ගැටලු. සමහර ගෑනු ළමයි ඉන්නවා හරි විදිහට ආහාර ගන්නෙ නැහැ. ශරීරය කෙට්ටුට තියාගන්න ඕන් නිසා. එහෙම බෑ පුතේ. අනිවාර්යෙන්ම මොකද කරන්න ඕනේ? අපි සමබල ආහාර වේලක් ගන්න ඕන. එතකොට මේ පෝෂණ ගැටළු වලට පළවෙනි එක තමයි ප්‍රමාණවත් සමබර ආහාර වේලක් නොගැනීම. ඒ වගේම තමයි පුතේ අපි හුරු වෙලා ඉන්නවා හරියට ෂණික ආහාර, පාම් පිටි, තෙල්, සීනි අධික ආහාර ගැනීම. මතක තියාගන්න පුතේ මේවා ගත්තොත් නම් ස්ථූලතාවයට පත් වෙනවා. දැන් අපි දන්නවා 10 ශ්‍රේණියේදී අපි ඉගෙන ගත්තා මන්ද පෝෂණයේ විෂම චක්‍රය. ඒ කියන්නේ හරි විදිහට කෑම ගත්තේ නැත්නම් ආහාර අඩංගුව අපි හරි විදිහට ආහාර ගත්තේ නැත්නම් මන්ද පෝෂණයේ විෂම චක්‍රයට මූණ දෙන්න වෙනවා මේ බාලිකාවන්. මොකද්ද මේ මන්ද පෝෂණයේ විෂම චක්‍රය කියන්නේ? මන්ද පෝෂණ සහිත මවක් අඩුදර අඩුබර දරූපතක් නැවත මොකද්ද වෙන්නේ? මන්ද පෝෂණය සහිත යෞවනියක් මන්ද පෝෂණය සහිත මවක් අඩුබර දරූපතක්. මෙන්න මේ විදිහට මොකද්ද වෙන්නේ? මන්ද පෝෂණයේ විෂම චක්‍රයට අපිට මූණ දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා අපි සමබර ආහාර වේලක් ගන්න ඕනි. ඊළඟ එක තමයි පුතේ ද්විතීක ලිංගික ලක්ෂණ නිසා ඇතිවන ගැටලු. සමහර ළමයින්ගේ රැවුලේ මෙහෙම ප්‍රමාද වෙන්න පුළුවන්. ශිෂ්ණයේ ප්‍රමාණය, කටහඬ වෙනස් වීම අනික් ළමයින්ට වඩා වෙනස් වෙන්න පුළුවන්. මම කලිනුත් කිව්වනේ මේ දේවල් පරක්කු වෙලා තමන්ගේ ආර්ය පරිසරය වැනි කරුණු නිසා ප්‍රමාද වෙන්න පුළුවන්. ගැහැණු ළමයින්ටත් එහෙමයි. ඔසප් චක්‍රය ප්‍රමාණවෙන් ඔසප් චක්‍රය ආක්‍රමවත්ව සිදුවෙන්න පුළුවන්. ඒ වගේම මේ දිනවලදී බඩ රිදීම වගේ ශාරීරික අපහසුතා ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ද්විතීක ලිංගික ලක්ෂණ නිසා ඕගොල්ලෝ මේ මුහුණ පාන ගැටළු වලින් ඔයාලා අනවශ්‍ය බියක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. මේවා ආර්ය පරිසරය වගේ කරුණු නිසා වෙනස් වීම වලට ලක් වෙන්න පුළුවන්. අපි ඊළඟට බලමු තුන්වන කාරණය මොකද්ද කියලා. ඒ තමයි පුතා ලිංගිකත්වය නිසා ඇතිවන ගැටලු. ලිංගිකත්වය පිළිබඳ මිත්‍යා මත. උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම ඔසප් කාලය කිරි කාලයක් ලෙස සැලකීම. මේවා අනිවාර්යයෙන්ම මිත්‍යා මත මිසක් ඔසප් කාලය කියන්නේ මේ සාමාන්‍යයෙන් ශරීරයේ සිදුවන වෙනස්කමක්. මේ කිලි කාලයක් ලෙසට එහෙම කාලවකවාන වලින් හඳුන්වන්නේ නැහැ. ඒ වගේම තමයි ලිංගික අපයෝජන වලට ලක් වෙනවා. මේක නම් බරපතලම ගැටලුවක්. මේ වෙනස්කම් එක්ක ලිංගික අපයෝජන වලට ලක් වෙන්න පුළුවන්. ඒ වගේම අනිසි ගැබ් ගැනීම සිදුවෙන්න පුළුවන්. මේක බලහත්කාරයෙන් සිදුවෙන්නත් පුළුවන්, තමන්ගේ කැමැත්තෙන් සිදුවෙන්නත් පුළුවන්. මෙන්න මේ වගේ දේවල් වලින් අපි ගොඩාක් පරිස්සම් වෙන්න ඕනේ. ඒ වගේම ඊළඟ එක විදිහට දැනගන්න පුළුවන් කල්ලි ලැදියාව නිසා ඇතුළේ ගැටලු. අපි සමවයස් කණ්ඩායම් එක්ක එකතු වෙලා කටයුතු කරනවානේ. මෙන්න මේ සමවයස් කණ්ඩායම් වල හරි දෙයක් වේවා, වැරදි දෙයක් වේවා, දැන් වැරදි දෙයකට අපි අකමැති වුණොත් අපිට ඒ සමාජයෙන් කොන් වෙන්න සිදුවේවිද කියලා ප්‍රශ්නයක් අපිට හැම වෙලෙම පණිනගනවා. මෙන්න මේ අවස්ථාවලදී පුතේ අනිවාර්යෙන් ඔයාලා නිවැරදි තීරණ ගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඒක වැරදි දෙයක් නම් වැරදි බව යහළුවන්ටත් කියලා දෙන්න ඕනේ. මොකද හේතුව ඒක අභියෝගයක්නේ. යහළුවෝ වැරදි දෙයක් කරනවා නම් ඒගොල්ලන්ට මේ වැරදි දෙයක් විදිහට හඳුන්වලා දෙන්න ඕනේ. නැත්නම් සමාජයේ මේ විදිහට වැරදි දේවල් සිදු වුණොත් අනවශ්‍ය ප්‍රශ්න ගැටුම් ඇති වෙනවනේ. ඒක නිසා යහළුවන්ටත් ඒ වැරද්දක් බව කියලා දෙන්න ඕනේ. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් තමන්ගේ යහළුවෙක් ඔබට මත්පැන් බීමට ආරාධනා කරනවා. මෙන්න මේ අවස්ථාවේදී මෙය වරදක් බව, ඒයින් සිදුවන රෝගී තත්ත්වයන් පිළිබඳව ඒ වගේම අධ්‍යාපනය කඩාකප්පල් වෙන බව යහළුවා දැනුවත් කරන්න ඕනේ. අන්න ඒ විදිහට තමයි අපි මේ කාලයේදී ඇතිවන අභියෝග ජය ගන්න ඕනේ. මෙය පුතේ ඔයාලගේ අපස සාමාන්‍ය පිළ විභාගයේ අභියෝග කියලා හතරවන ප්‍රශ්නයක් තියෙනවා. ඒකටත් අහන කොටසක්. ඒ නිසා හොඳින් මතක තියාගන්න මේ අවස්ථාවේදී නවයෝන්‍ය අභියෝග ජයගන්නේ හොඳ දේවල් හොඳ විදිහටත්, වැරදි දේවල් වැරදි විදිහටත් දැකලා අභියෝග ජය ගන්න ආකාරය ගැන අපි කල්පනා කරන්න ඕන. ඊළඟට මාධ්‍යන්ට හසුවීමේ ගැටලු. මොනවාද මේ මාධ්‍යන්ට හසුවීමේ ගැටලු? මාධ්‍යන් වලින් ප්‍රචාරණය වෙන දැන් අපිට සමහරලාට දුම්බීම පිළිබඳව, ඒ වගේම මත්පැන් පානය පිළිබඳව දර්ශන නිකුත් වෙන්න පුළුවන්. නමුත් ඔයගොල්ලන් දැකලා තියෙනවා මාධ්‍ය උනත් යටින් එය කොයිතරම් ශරීරයට අහිතකරද, ඒ වගේම ඇතිවන රෝගී තත්ත්ව ගැන පවා පෙන්වා දීලා තියෙනවා. එතකොට මේ මාධ්‍යන්ට අපි අසු වෙන්න හොඳ නැහැ. ඒ වගේම තමයි විභාග ගැටලු, අධ්‍යාපනික ගැටලු නේ. පන්ති පාඩම් තීරුම් ගැනීමට ඇතුවන ගැටලු. මෙන්න මේ වගේ ගැටලු වලට අපි සමහර වෙලාවට බිය වෙලා තමන්ගේ අධ්‍යාපන කටයුතු අඩාල කරගන්න මට්ටමට පවා පත් වෙනවා. හොඳින් පාඩම් කිරීමෙන් කාලය කළමනාකරගෙන කර ගැනීමෙන් අපිට මේ අවස්ථාවේදී මේ අභියෝගය ජය ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි පුතේ වර්ධනය හා රූපය සම්බන්ධ ගැටලු. සමහර වෙලාවට වර්ණය, උස මිටි බව, කෙට්ටු මහත බව, කොණ්ඩය, කුරුලෑ, අලුහම් ආදී පිළිබඳ මේ කාලේ ගැහැණු පිරිමේ දෙපක්ෂයේම උනන්දු වෙනවා. ඉතින් මේකට අවධානය යොමු කර කර ඉන්නකොට තමන්ගේ අධ්‍යාපන කටයුතු වලට එහෙම බාධා සිදු වෙන්න පුළුවන්. අන්න ඒ නිසා පුතේ ඔයාලා අනිවාර්යයෙන්ම මේ වගේ දේවල් වලින් කරනවා වගේ මේ වගේ දේවල් කරාට කමන්නේ, ලස්සන්ට හිටියට කමන්නේ, ලස්සන්ට ඇඳ පැළඳනාට කමන්නේ, ඒ වගේ දේවල් වලට වැඩි කාලයක් යොමු නොකර තමන්ගේ අධ්‍යාපන කටයුතු වලට නිසි කාලයක් යොමු කරලා තමන්ගේ වෙනස්කම් වලට සාර්ථකව මුහුණ දීම යෝග්‍යයි කියලා මම සිතනවා. අපි ඊළඟට කතා කරනවා පුතේ අනවශ්‍ය ගැප් ගැනීමක් කියන්නේ මොකක්ද කියලා. මේ අවදී අපි දන්නවා දැන් අපේ ශරීරයේ කායිකව, මානසිකව, සමාජීය විශාල වෙනස්කම් කීපයකට රාශිය භාජනය වෙනවා කියලා. නමුත් පුතේ අපේ ආර්ථව චක්‍රය ආරම්භ වුණාට අපි දැනගන්න ඕනේ අපි අවුරුදු 20ක් වමන වෙනතෙක්ම අපේ ශරීරයේ වර්ධනය වෙනවා. ඒ ශරීරයේ වර්ධනය වුණත් අපිට ආර්ථික, සමාජීය, මානසික වශයෙන් අපි පිරිපුන් වෙලා පරිපූර්ණ වෙලා නැහැ. මෙන්න මේ වගේ අවස්ථාවකදී අපේ ආගම සංස්කෘතියට අනුව අපි ජීවත් වෙනකොට මේ දේවල් අපේ සමාජයේ වැරදියයි පිළිගන්නවා. අනවශ්‍ය ගැප් ගැනීමක් මේ අපේ නවයෝනවදී සිදු වුණොත් අපේ අධ්‍යාපනයේ කඩාකප්පල් වෙනවා, ආර්ථික, සමාජීය, මානසික වශයෙන් පිරිහෙනවා. සමහර වෙලාවට මෙන්න මේ වගේ හේතු නිසා අපේ විවාහයන් දෙදරා යන්න පුළුවන්. ඒ වගේම ඒ එකතු වෙච්ච අය වෙන් වෙලා යන්න පුළුවන්. මෙන්න මේ නිසා මේ අනවශ්‍ය ගැප් ගැනීම විශාල වශයෙන් ප්‍රශ්නයක් වෙනවා. මේ ගැප් ගැනීම සිදුවීමට බලපාන කායික වෙනස්කම් මොනවාද කියලා සලකලා බැලුවොත් ඒව තමයි පුතේ ලිංගික හෝමෝන නිසා ඇතිවන වෙනස්කම්, ලිංගික උත්තේජනය, ශාරීරික වර්ධනය. ඒ වගේම මානසික හා සමාජීය වෙනස්කම් මොනවාද කියලා සලකලා බැලුවොත් විරුද්ධ ලිංගිකයන් කෙරෙහි ඇතිවන ආකර්ෂණය, ආදර සම්බන්ධතා ඇති කරගැනීමට ඇති කැමැත්ත, අන් අය අතර කැපී පෙනීමට ඇති කැමැත්ත, වැඩිහිටි සමාජයට පිහිටීම පිවිසීමට ඇති කැමැත්ත, අලුත් දේ අත්හදා බැලීමට ඇති කැමැත්ත, තම සිරුර ගැන උනන්දුව, ලිංගික ක්‍රියාවලිය සහ ගැප් ගැනීම ගැන දැනුවත්ව නොසිටීම, තම ආරක්ෂාව ගැන සැලකිලිමත් නොවීම, මෙන්න මේ වගේ හේතු තමයි බලපාන්නේ මේ අනවශ්‍ය ගැප් ගැනීම වලට. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? මේ අනවශ්‍ය ගැප් ගැනීම නිසා ඇතිවන ගැටලු මග හැරගන්න ඕන. නැත්නම් අපිට විශාල පාඩු රැසකට මුහුණ පාන්න සිද්ධ වෙනවා. ඉතින් පුතේ ඒ වගේම තමයි ඕගොල්ලෝ මේ අනවශ්‍ය ගැප් ගැනීම වලදී ලංකාවේ විශාල වශයෙන් දකින්න පුළුවන් ගබ්සා කිරීම වලටත් පෙළඹෙන අවස්ථා තියෙනවා. සමාජයට මුහුණ දෙන්න බැරුව ගබ්සා කිරීම වලටත් පෙළඹෙනවා. මේ වගේ අවස්ථාවල තමන්ගේ ජීවිතය පවා හානි වෙන්න පුළුවන්. පසුකාලීනව අනවශ්‍ය සංකූලතා පවා එන්න පුළුවන් මේ ගැප් ගැනීම, මේ ගබ්සා කිරීම වලට පෙළඹුණොත් එහෙම. ඒ නිසා මේ වගේ දේවල් වලට යොමු නොවි සිටින එක තමයි අපි කරන්න ඕන. අපේ යෞවන විය සුභවාදීව කටයුතු කිරීමෙන් වඩා සාර්ථක මට්ටමට පත් කරගන්න පුළුවන් වෙනවා. අපි බලමු දැන් පුතේ අපි කායික වෙනස්කම් ගැන, මානසික වෙනස්කම් ගැන, සමාජීය වෙනස්කම් ගැන කතා කරානේ. දැන් අපි බලමු නව යෞවන වියේ පසුවන්ගේ තියෙන විභව්‍යතා මොනවද කියලා. ඒ කියන්නේ අපේ හැකියාවන් මොනවද? නිර්මාණශීලීත්වය හා ගවේෂණාත්මක බව, නිර්භීත බව, ඒ වගේම සෞන්දර්යාත්මක බව, පරාර්ථකාමී බව, සමාජ සේවයට කැපවීම, පරමාදර්ශී බව, ප්‍රජාතන්ත්‍රවාදී බව, සාධාරණ බව, මෙන්න මේ වගේ විභවයතා අපිව අපේ නව යෞවන වියේ තියෙන දුවා දරුවන්ගේ දකින්න පුළුවන් ලක්ෂණ. එතකොට පුතේ මේව සුබවාදීව යොදා ගැනීමෙන් අපිට පුළුවන් නව යොවුන් වියේ ඇතිවන අභියෝගවලට සාර්ථකව මුහුණ දෙන්න. එහෙනම් අපි බලමුද කතා කරලා නව යොවුන් වියේ අභියෝග ජය ගැනීමට කරන්න ඕනේ මොනවාද කියලා. අපේ චින්තන හැකියාවන් වර්ධනය කරගන්න ඕනේ. ඒ කියන්නේ පුතේ වගකීමෙන් තීරණ ගන්න ඕනේ. යමක් පිළිබඳව නිර්මාණශීලීව හිතන්න ඕනේ. ඒ වගේම විචාරශීලීව හිතන්න ඕනේ. විචාරාත්මකව සලකලා බලන්න ඕන. තාර්කික චින්තනය තර්ක කරලා අපි තීරණ ගන්න ඕනේ. ඒ වගේම දෙවැනි එක තමයි පුතේ නාට්‍ය කලාව, චිත්‍ර කලාව, ලේඛන කලාව, සංගීතය වැනි සෞන්දර්යාත්මක අංශ කෙරෙහි යොමු වෙන්න ඕනේ. ශ්‍රමදාන, ගවේෂණ කටයුතු, පරීක්ෂණ, නව අත්හදා බැලීම්, වැඩිහිටි උපදෙස් සහිතව අපි යොමු කරන්න ඕනේ. ආගමික කටයුතු වලට යොමු වීම, ක්‍රීඩා කටයුතු වලට යොමු වීම, ඒ වගේම මිනිස්සුරේ ක්‍රියාකාරීත්වය හා ප්‍රජන්නය පිළිබඳ හොඳම අවබෝධයක් ලබා ගැනීමෙන් අපට පුළුවන් වෙනවා අපේ නව යොවුන් වියට ඇතිවන අභියෝග ජය ගන්න. දැන් පුතේ අපි කතා කරාද මුල ඉඳලා නව යොවුන් විය කියන්නේ මොන කාල පරාසයට අයිතිවන කාල පරාසයක්ද? අවුරුදු 10ත් 19ත් ඇති අතර කාලය. ඇයි මේ නව යොවුන් විය වැදගත් වෙන්නේ? ළමා වියෙන් වැඩිහිටි වියට සංක්‍රමණය වන කාලයක්, අනාගත පුරවැසියන් හැඩගසන අවධියක්, වේගවත් කායික මානසික වර්ධනයක් වන අවධියක්, පිරිස රටක සම්පතක් වෙනව නව යොවුන් වියේ, ඒ වගේම වගකීම් බාර ගැනීමට සූදානම් වන කාලයක් නිසා අපිට මේ නව යොවුන් විය වැදගත් වෙනවා. ඒ වගේම පුතේ අපි ආයේ කතා කරා නව යොවුන් විය ඇතිවන කායික වෙනස්කම් බාලක බාලිකාවන්ගේ වෙන්වෙන් වශයෙන් අපි කතා කරා. ඒ ලෙසටම අපි කතා කරා සමාජීය වෙනස්කම් මොනවාද කියලා. මේව ඇතිවෙන්න බලපාන හෝමෝන වර්ග මොනවාද කියලා. අපි එතකොට මේක සාරාංශ කරලා ගත්තොත් මේ අවධියේ කායික මානසික සමාජීය වෙනස්කම් ගැන දැනගෙන ඉන්න ඕන. හෝමෝන ක්‍රියාකාරීත්වය නිසා ජීවත් වන පරිසරය මෙම වෙනස් වීම වලට භාජනය වන බව දැනගන්න ඕන. ඒ වගේම තමයි ගැටලු සහ අභියෝග ජය ගැනීමට නව යොවුන් වියේ විභව්‍යතා සුබවාදීව යොදා ගැනීම, ජීවන නිපුණතා ප්‍රගුණ කිරීමද අවශ්‍ය වන බව දැනගන්න ඕනේ. දුවේපතේ මම ඔයගලන්ට එක උපදෙසක් දෙනවා. අනිවාර්යයෙන්ම යම් පාඩමක් අවසානයේදී නැවත ඒ පාඩම අධ්‍යයනය කරලා ඊට අදාළව තියෙන අභ්‍යාසය කරන්න. මේක ඔයගලන්ගේ විභාගයට වඩාත් වැදගත් වෙනවා. එහෙනම් අද අප මෙතනින් පාඩම අවසන් කරමු. සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.
ඉතින් ආදරණීය දුවේ පුතේ, අද දවසේ සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනයේ පාඩම ඔබට කියලා දුන්නේ බණ්ඩාරවිල මධ්‍ය මහා විද්‍යාලයේ වාසනා ඩිසිල්වා ගුරු මෑණියන්.